समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स द्वे मे भिक्खवे पंडिता कत मे द्वे योच आगतं भारं वहति योच अनागतं भारं न वहति इमे खो भिक्खवे द्वे पंडिताति। සද්ධාවන්ත පින්නතුනි, හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාල් එදිරිසිංහ මහත්මයා සහ එම මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින්. පින්කමෙහි මූලික අරමුණ දෙසැම්බර් මස 19 වෙනි දිනට උපන් දිනයේ දෙන ලාල් එදිරිසිංහ මහත්මයාට ආශිර්වාද කිරීම. ඒ වගේම එම මහත්මිය දරු දෙදෙනා ඇතුළු සුජීවත්ව සිටින දෙදෙනාගේම ආදරණීය මව්වරුන් ඇතුළු සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මිය පරලෝ යන්නට යදුණු දෙදෙනාගේම ආදරණීය පියවරුන් ඇතුළු සියලු ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම කියන මේ අරමුණු පෙරදරි කරගෙනයි අද ලාල් එදිරිසිංහ මහත්මයා නෝනා මහත්මිය ඇතුළු පින්වත් පිරිස මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේගෙන ක්‍රියා කරන්නේ. තමන්ගේ ජන්මදිනය නිමිති කොටගෙන සිදු කරන මේ ධර්ම දේශනාව තමන්ට වගේම ශ්‍රවණය කරන හැම දෙනාටම මේ ලෝක වශයෙන්ුත් සාංසාරික වශයෙන්ුත් ප්‍රයෝජනවත් වෙන ධර්ම කරුණු දේශනා කරමින් කාටත් ඵලදායක මාතෘකාවක් මුල් කොටගෙන මේ ධර්ම දේශනාව සිදු කරන හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ. ඒ අනුව එතුමන් විසින් අපට සිහිපත් කරන්නට යෙදුනේ කාර්යබහුල ජීවිතයක් තුළ ඇතිවෙන මානසික ආතතිය දුරු කරගන්නට බුදුදහමෙන් ලැබෙන මාර්ගෝපදේශ මොනවද කියලා පැහැදිලි කර දෙමින්, ඒ වගේම කාර්යබහුල ජීවිතයක තමන්ට ආගමික කටයුතු සඳහා කොහොමද කාලය වෙන් කරගන්නේ කියන කාරණයක් පැහැදිලි කර දෙමින් අද ධර්ම දේශනාව සිදු කර දෙන හැටියට. මේ කාරණා දෙකම ඉතාමත්ම ප්‍රායෝගික වැදගත්කමකින් යුක්තයි. මොකද වර්තමානයේ හැම දෙනාම පාහේ විශේෂයෙන්ම සමාජයෙන් බැහැර වෙලා ගුණධම් වඩන භික්ෂුන් වහන්සේලා හැරුණුකොට සමාජය සමග මුසු වෙලා ජීවත් වෙන භික්ෂුන් වහන්සේලා පවා ගිහි පින්වතුන් පමණක් නොවේ, ඒ ගිහි පැවිදි දෙපාර්ශ්වයම අද බොහෝ කොට කාර්ය බහුල ජීවිත ගත කරන්නේ. ඉතින් එබඳු ජීවිත ගත කරනකොට අපි කොහොමද ඒ ඇතිවෙන මානසික ආතතිය සමනය කරගන්නේ ඒ සඳහා බුදුදහමින් ලබා දෙන මාර්ගෝපදේශය කුමක්ද? කෙබඳු මඟ පෙන්වීමද? කෙබඳු ධර්ම කරුණුද අපට ඒ සඳහා උපයෝගී කරගන්නට පුළුවන් වෙන්නේ කියන කාරණය. ඒ වගේම විශේෂයෙන් හුඟක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ඒ කාර්ය බහුලත්වයත් එක්කලා දවසකට වරක්වත් බුද්ධ වන්දනාවන් සිදු කරන්නට, ටික වෙලාවක් භාවනා කරන්නට, පින්කමක යෙදෙන්නට, ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ඒ බඳු අවස්ථා හුඟක් ඇහිරි යන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මේ කාරණා දෙකම බොහෝ කොට කාර්ය බහුල ජීවිතවල හුඟක් දෙනා අත්දකින කාරණා. මේ කරුණු දෙක කළමනාකරණය කරගන්නට බුදුදහමෙන් කෙබඳු මඟ පෙන්වීමක්ද කරන්න කියන ධර්මකාරණා ඉස්මතු කරමින් අද ධර්මදේශනාව සිදු කර දෙන හැටියටයි එතුමන් ආරාධනා කරන්නට යෙදුනේ. මෙහි දෙවනි කාරණේ ගැන අපි විශේෂයෙන් මූලිකව අවධානය යොමු කළොත් දෛනික ජීවිතයේදී අපට කෙටි වේලාවක් හෝ ආගමික කටයුතු වලට වෙන් කර ගැනීම බෞද්ධයෙක් හැටියට ඉතාම අවශ්‍ය කාරණයක්. බෞද්ධයෙක් තමන් කියන කාරණය විශේෂයෙන් සිහිපත් කරගන්නට, ඒ වගේම තමන්ට ඒ හැඟීම් මතු කරගෙන ගන්නවා වගේම තමන්ගේ දරු පරපුරට පවා ඒ සංස්කෘතික මඟ පෙන්වීම ලබා දීමට අවශ්‍යම කාරණයක් තමයි දවසේ යම්කිසි කාල පරිච්ඡේදයක් බුද්ධ වන්දනා කිරීම, ඒ වගේම සුළු වේලාවක් හෝ භාවනා කිරීම, ඒ වගේම ධර්ම දේශනාවක් ආදී ශ්‍රවණය කිරීම මේ බඳු කටයුතු සඳහා වෙන් කරගන්නට පුළුවන් නම් බෞද්ධ නිවසක් හැටියට ඒ ඉතාමත්ම වැදගත් වෙනවා, ප්‍රයෝජනවත් වෙනවා. නමුත් අපි තේරුම් ගන්නට ඕන අපිට හැම දෙයක්ම සිද්ධ කරන්නට වෙන්නේ අපිට තියෙන සම්පත් එක්ක, අපිට තියෙන පසුබිමත් එක්ක, ඒ වගේම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමයි අපිට දේවල් කරන්න සිද්ධ වෙන්නේ. වඩාම හොඳ ක්‍රමය කුමක් වුණත් අපිට හැකි විදිහට තමයි හුඟක් දේවල් අපිට නඩත්තු කරගෙන කළමනාකරණය කරගෙන යන්නට වෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙකුට ඇත්තටම අවශ්‍ය නම් දවසේ යම්කිසි සුළු වේලාවක් හෝ ඒ බුදුන් වැඳීම ආදී කටයුතු වලට වෙන් කරගන්න ඕන කියලා බිරිඳ, සැමියා, දරුවන් එකතු වෙලා කතා බහ කරගත්තොත් ඒකට වැඩි අගයක් මුල්තැනක් දෙනවා නම් කොයිතරම් කාර්ය බහුල වුණත් කෙනෙකුට පොඩි වෙලාවක් හරි ඒවට යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක බොහෝ වේලාවක් වන්දනාමාන කරන්න, ගාථා කියන්නට තමන්ට අවකාශ නැතිනම් අඩුතරමින් බුදුගුණ සිහිපත් කරගෙන පහනක් දල්වන්නට, මල් ටිකක් තැන්පත් කරන්නට, ඒ පූජාව තැන්පත් කරන ගමන්ම හෝ බුදුගුණ සිහිපත් කරලා සිතින් පූජාව සිද්ධ කරන්නටවත් අඩුතරමින් කාර්ය බහුල අවස්ථාවල අපි ඉඩහසර හදා ගන්නට ඕන. අපිට කාලය වෙන් කරගන්නට පුළුවන් හැම විටම අර වගේ ගාථා කියලා වන්දනා කරලා ඒ කටයුතු සිද්ධ කරා. නමුත් අපි තව පැත්තක් මේකෙන් වටහා ගන්නට ඕන තව කාරණයක් ගැන අපි මෙතනදී අවධානය යොමු කරන්නට ඕන. බෞද්ධයෙක් හැටියට අපි මේ කටයුත්ත කළ යුතුමයි කියන තැනකට ආවහම ඒකත් තවත් එක මානසික ආතතියක් කරගන්නේ නැති වෙන්නටත් අපි වග බලා ගන්න. ඒ කියන්නේ දැන් දවසේ කාර්ය බහුලත්වය නිසා බොහෝ දෙනා මානසික ආතතියටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. එතකොට දැන් අද බුදුන් වඳින්නත් ඕන, බුදුන් වඳින්නත් බැරි වුණා, ඒකත් කරගන්න බැරි වුණා කියලා අර තියෙන ආතතිය මදිවට තවත් එකක් ඒකට එකතු කරගන්නවා නම් ඒ බුදුන් වැඳීම, භාවනා කිරීම, බණ ඇසීම ආදිය සඳහා අපි කාලය වෙන් කර ගැනීම තවත් ගැටලුවක්, අර්බුදයක් නිර්මාණය කරන්නට විතරයි හේතුව. ඒ කාරණේ අපි විශේෂයෙන් සිහිපත් කරන්නේ අපි දන්නා එක් තරුණ මහත්මේ තමන්ගේ බිරිඳට යෝජනා කරලා තිබුණා. දවස මුළුල්ලේම අපි මේ විදිහට වෙහෙසෙනවා, මහන්සි වෙනවා, වැඩ කරනවා, හම්බ කරනවා. අපි පොඩි වෙලාවක් හරි බුදුන් වැඳලා පින්කමක් කරගන්නටත් ඕනේ. ඒක පවුලේ සමගියටත් හේතු වෙනවා, දියුණුවටත් හේතු වෙනවා, අපේ මනස සංහිඳෙන්නත් හේතු වෙනවා, සසර ගමනටත් උපකාර වෙනවා. බෞද්ධය හැටියට අපි ඒක කරන්නට ඕන කියලා දෙදෙනාම කතිකාවත් කරගෙන දිනපතා හවසට මල් පහන් පූජා කරලා බුද්ධ වන්දනාව සඳහා යම් සම්මුතියක් ඇති කරගත්. නමුත් වැඩි කලක් යන්නට කලින් බිරිඳ මල් පහන් සකස් කරලා තියෙනවා. හැබැයි බුදුන් වැඳීම සඳහා සැමියා සමග එකට එකතු වෙන්නේ නැහැ. ඒ වෙලාවට ආහාර පාන සකස් කිරීම, දරුවන්ගේ වැඩ කටයුතු, ගෙදර අවශේෂ වැඩ කටයුතු ඒවා සඳහා ඇය ඒ කාලය යොදා ගන්නට උත්සාහ කරනවා. එතෙන්දී ස්වාමියා නැවත නැවත සිහිපත් කරනවා බුදුන් වැඳීම සඳහා එන්න මේ වෙලාව අපි ඒකට වෙන් කරලා තියෙනවා. එතකොට බිරිඳ කියන්නට පුරුදු වුණා, නෑ ඉතින් මම පහන සකස් කළා, මල් ටික සකස් කළා, ඔක්කොම මගේ දෑතින් මම සකස් කරලා තියෙන්නේ. ඉතින් ගාථා කිව්වේ නැති වුණාට ඔයා ගාථා කියලා වන්දනා කරන්න, මට මේ තව වැඩ තියෙනවා. එතකොට දැන් සැමියාට මේක එච්චර රුස්සන කාරණයක් උනේ නෑ. තමන් බලාපොරොත්තු වෙන්නේ දෙන්න එක්ක එකතු වෙලා බුදුන් වැඳීම ආදිය සිද්ධ කරන්න, පවුලේ અભිවෘද්ධිය දියුණුව සඳහා. එතකොට නැවත නැවත මේ කාරණේ බිරිඳට මතක් කළා. බිරිඳ ඒකෙන් මග හරිනවයි කියලායි සැමියාට හිතෙන්නේ. අවසානයේ මේ පිළිබඳව දෙදෙනා වාද විවාද ඇති කරගත්ත, බහිම්බස් වුණා. අන්තිමට ඔවුනෝන් අතර බරපතල මත ගැටුමක් දක්වා මේක දීර්ඝ වෙනවා. ඊට පස්සේ දවසක් අපිව මුණ ගැහිලා අපට කිව්වා, හාමුදුරනේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඔබ වහන්සේත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන, මට පුංචි වෙලාවක් වෙන් කරලා දෙන්න කියලා. ඉතින් අපි යම් කාලයක් වෙන් කරලා දුන්නාට පස්සේ ඇවිදින් කතා බහ කරනකොට මොකක්ද ගැටලුව කියලා අහුවාම ওই කාරණේ සිහිපත් කළා. ඉතින් අපි එතෙන්දී විමසුවා, දැන් බුදුන් වඳින්නට කාලය වෙන් කරගත්තේ කුමක් සඳහාද? පවුලේ සමගිය සඳහා, ඒ වගේම දරුවන්ට හොඳ මඟ පෙන්වීමක් සඳහා, ඒ වගේම දවස මුළුල්ලෙම වෙහෙසිලා ඇති වෙන මානසික ආතතිය පීඩාව දුරු කරගෙන කුසල් සිත් ඇති කරගන්න, සසර ගමනට යහපතක් කරගන්න. දැන් අවසානයේ බුදුන් වැඳීම හේතු කොටගෙනම පවුලේ සමගිය නැති වෙලා ගිහිල්ලා, ඔවුනොවුන් ගැටිලා, තව අමතර ප්‍රශ්නයක් ඇති කරගෙන මානසික ආතතිය වැඩි කරගෙන, එතකොට දරුවන්ටත් හොඳ මඟ පෙන්වීමක් නෙමෙයි අම්මා තාත්තා ඒ විදිහෙන් ගැටෙනකොට, ඒ විදිහෙන් මානසික ආවේග ඇති කරගෙන ද්වේෂ මූලිකව අකුසල් සිත් ජනිත කර ගැනීම සසරටත් යහපතක් නෙමෙයි. දැන් අර යොදාගත්තු යහපත් සම්මුතිය පාදක කොටගෙන තමන් අපේක්ෂා කරන යහපතම විනාශ වෙනවා නම් ඒ වෙනුවට අනර්ථයක් නම් සිද්ධ වෙන්නේ අපි හොඳ දේවල් සම්බන්ධව සම්මුතිය ඇති කරගත්තයි කියලා ඇති තේරුමක් නැති වෙනවා. ඒ නිසා දේවල් හොඳයි කියලා කියන්නේ ලෝක සම්මතයේ හැටියට, සංස්කෘතියේ හැටියට දේවල් හොඳ වෙච්ච පමණට ඒවා පරමාර්ථමය වශයෙන් කුසල මූලිකව අර්ථයක් සම්පාදනය කරන්නේ නැතිනම් ලෝක සම්මතයේ හැටියට හොඳ දේවල් කළා කියලා විතරක් ඇති තේරුමක් නැහැ පිනතු. ඒ නිසා අපි විශේෂයෙන් වටහා ගන්නට ඕනේ නරක දේහි නරක බව අපට තේරුම් ගන්න පහසුයි, හොඳ දේවල් නරක වෙන හැටි අපට තේරුම් ගන්න අමාරුයි. දැන් අපි හිතමු සත්තු මරන්න එපා කියලා ඒ අයට මම කිව්වා නම් ඒක තේරුම් ගන්න පහසුයි. ඒක එයි ඒක ලෝක සම්මතය. කවුරුත් ඒක අවිවාදයෙන් පිළිගන්නවා. හැබැයි බුදුන් වඳින්න ගියන් පස්සේ ඒකෙන් ගැටලු ඇති වෙනවා කියලා තේරුණාන් පස්සේ එහෙමනම් බුදුන් වැඳීම පසෙකින් තියලා පුළුවන් හැටියට කටයුතු කරන්න කියලා කිව්වොත් ඒ අයට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. එයි එතකොට හාමුදුරුව බුදුන් වඳින්න එපයි කියලා කියන්නේ. ඒ මොකද බෞද්ධයෙක් හැටියට බුද්ධ වන්දනාව ජීවිතේ ඉතාම වැදගත් අත්‍යවශ්‍ය කාරණයක්. එතකොට ඒ ප්‍රධාන කාරණේ ඒක නොකර හිටියට කමක් නැහැ කියලා කිව්වොත් ඒක අපිට එකවරම පිළිගන්නට පුළුවන්, එකඟ වෙන්නට පුළුවන් කාරණයක් නෙමෙයි. නමුත් අපි තේරුම් ගන්නට ඕනේ ඒ හොඳ දේ මුල් කොටගෙන, හොඳ සම්මුතිය මුල් කොටගෙන යම් අර්බුදයක් නිර්මාණය වෙනවා නම්, අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒක තවදුරටත් හොඳ කාරණයක් කියලා අපිට හඳුනා ගන්න බෑ. මේක වරදවා තේරුම් නොගත යුතුයි, පටලවා නොගත යුතුයි. මේ කාරණේ අපි බොහෝ අවස්ථාවල ධර්මදේශනාවලදී සිහිපත් කරලා තියෙනවා. ඒ නිසා බෞද්ධයෙක් හැටියට අපිට දවසේ දෛනික වැඩ කටයුතු අතර දවසේ කාලසටහනේ ටික වෙලාවක්වත් උදේට හරි හවසට හරි පාන්දරට හරි අපිට ඉඩ කඩ තියෙන විදිහට පවුලේ සියලු දෙනා එකතු වෙලා කරන්නට පුළුවන් නම් ඒක වඩා හොඳයි. එහෙම බැරි නම් Taman තනියම හරි පොඩි වෙලාවක්වත් මානසික සංහිඳියාව සඳහා කුසල් සිත් ජනිත කරගන්න, බුදුගුණ සිහි කරන්න, භාවනා කරන්න අපට යොදා ගන්න පුළුවන් නම් ඒක ඉතාම ශ්‍රේෂ්ඨයි. ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා කතා බහ කරගත්තොත් ඒ සඳහා කාල වේලාව වෙන් කරගන්න බැරි කමක් නැහැ. ඒ වගේම සියලු දෙනා එකට ගොනු කරන්නට අපහසු නම් තමන් තනියම හරි ඒව කරගන්නට කිසි බාධාවක් නැහැ. ඒ වගේම විදේශ රටවල ඉන්න අය පමණක් නෙමෙයි ලංකාවෙත් අද බොහෝ දෙනා පුරුදු වෙලා තියෙනවා රැකියා ස්ථානයට ගමන් කරන්නේ වාහනයකනම් එහෙම නැත්නම් පොදු ප්‍රවාහන සේවයේ උනත් අද ඒවට පුංචි පුංචි උපකරණ හදාගෙන එහෙම නැත්නම් තමන් පාවිච්චි කරන ජංගම දුරකථනයේම ඉයර්ෆෝන් එකක් සම්බන්ධ කරගෙන ඒකෙන් ධර්මදේශනා ශ්‍රවණය කරන්නට අද බොහෝ දෙනා පොදු ගමනාගමන පහසුකම් වලදී පවා ක්‍රියාත්මක වෙන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒතන හුඟක් දෙනා එක පාවිච්චි කරන්නේ සින්දු අහන්න, විනෝද වෙන්න, කාන්සිය මකා ගන්න. ඔය අතරේ ඒ තමන්ගේ ජංගම දුරකථනය පාවිච්චි කරමින් ධර්මදේශනා ශ්‍රවණය කරන අයත් ඕන තරම් ඉන්නවා තරුණයෝ අතර. ඒතකොට තමන්ගේම වාහනයක තමන් ගමනාගමනය කරනවා නම් ඒ යනේනකන් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට බුදුගුණ ඇහෙන්නට පිරිතක් ඇහෙන්නට අපිට අවස්ථාව යොදා ගන්නට ඕනෑ තරම් පුළුවන්කම තියෙනවා. මේ විදිහට අපි තේරුම් ගන්නට ඕන වෙනම වෙලාවක් අපිට වෙන් කරගෙන ඒ සඳහා යෙදෙන්නට පුළුවන් නම් එය ඉතාම හොඳයි. නමුත් එහෙම කරන්නට තමන්ට අවකාශ නැතිනම් තමන්ට තියෙන ඉඩකඩත් එක්ක තමන්ට හැකි විදිහට ඒ කාරණය අත් නොහැර කරගෙන යන්නට අපි උත්සාහවත් වීම විශේෂයෙන් වැදගත්. ඊළඟට තවත් කාරණයක් ඒ සම්බන්ධව සිහිපත් කරන්නට ඕන. දැන් අපේ සිතේ මතුවෙන ක්ලේශ ධර්ම, දැන් අපි ගුණධම් වඩන්නේ ආගමික කටයුතු වල යෙදෙන්නේ අපේ ආධ්‍යාත්මික දියුණුව සඳහානේ, මානසික ගුණාංග දියුණු කර ගැනීම සඳහානේ. ඒතර ඒ සඳහා බුදුදහමේ ක්‍රම දෙකක් නිර්දේශ කරනවා, සමත ක්‍රමය සහ විදර්ශනා ක්‍රමය කියලා. සමත ක්‍රමයයි කියලා කියන්නේ යම්කිසි අරමුණක් හේතු කොටගෙන අපේ මනසට අකුසල් මතුවෙනවා නම්, අපේ මනසේ දුර්ගුණ මතුවෙනවා නම්, ඒක යටපත් කරන්නට ඒ අරමුණ වෙනස් කරලා වෙන අරමුණක් මත අවධානය පිහිටවලා කුසල් සිත් උපදවන්නට කටයුතු කිරීම තමයි සමත ක්‍රමය කියන්නේ. ඒ කියන්නේ කෝපය මතුවෙනවා නම් මෙත් වැඩීම, රාගය මතුවෙනවා නම් අසුභය වැඩීම, මනස වික්ෂිප්ත වෙනවා නම් බුදුගුණ මෙනෙහි කිරීම, මේ ආදි වශයෙන් ඊට ප්‍රතිවිරුද්ධ කුසල ආරම්මණයක් මත සිත පිහිටවලා අපි ඒ තුල කුසල් සිත් ජනිත කරගන්නට පුහුණු කරනවා. එතකොට අර මුලින් මතුවෙච්ච අකුසල චේතනා දුර්වලකම් සිතින් බැහැර වෙලා යටපත් වෙලා ගත සිත සංසිඳීමටපත් වෙනවා. ඒ වගේම දෙවනි ක්‍රමය තමයි විදර්ශනා ක්‍රමය. විදර්ශනා ක්‍රමයයි කියලා කියන්නේ අපට ඒ විදිහට වෙනත් අරමුණකට මාරු වෙන්නේ නැතිව ඒ පවතින අරමුණත් එක්කලාම පවතින දුර්වලකම දිහාම සිහිනුවණින් අපට බලන්නට පුළුවන් නම් ඒ තුළම විදර්ශනා ප්‍රඥාවෙන් අපට සිහිය ප්‍රඥාව උපදවන්නට පුළුවන්. ඒ තුළ අපට බොහෝ ගුණ අවදි කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ විදර්ශනාව දේශනා කරද්දී පැහැදිලි කරන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තංติ පජානාති, සදෝසං වා චිත්තං සදෝසං චිත්තංติ පජානාති. එතකොට රාගසිතක් ඇති වුනහම එසෙනින් අසුභය වඩන්නට යම්කිසි කෙනෙක් යොමු වෙනවා නම් ඒක සමතයයි. රාගසිතක් ඇති වුනහම මේ රාගසිතයි කියලා සිහියෙන් වටහාගෙන ප්‍රඥාවෙන් ඒක ප්‍රත්‍යවේක්ෂා කරලා එහි හේතු හඳුනාගෙන ඒ දුරු කරන්නට ක්‍රියාත්මක වෙනවා නම් එය තමයි විදර්ශනා ක්‍රමයයි කියලා හඳුන්වන්නේ. ද්වේෂසිතක් ඇති වුනහම ඒ යටපත් කරන්නට මෙත් වඩන්නට හෝ ඒ අරමුණු වෙච්ච පුද්ගලයාගේ ගුණයක් සිහිපත් කරන්නට යොමු වෙනවා නම් ඒක තමයි සමත ක්‍රමය. ද්වේෂසිතක් ඇති වුනහම ඒ ගැන සිහිය උපදවාගෙන මගේ මනසේ කෝපයක් ද්වේෂයක් හටගත්තා කියලා නුවණින් දකිමින් එහි හේතු හඳුනාගෙන ඒ හේතු වෙනස් කරමින් අපිට පුළුවන් නම් ඒ කෝපය ද්වේෂය දුරු කරන්නට එය තමයි විදර්ශනා ක්‍රමයේ හැටියට හඳුන්වන්නේ. එතකොට අපි ආගමික කටයුතු වල යෙදෙනවා ඔය ක්‍රම දෙකෙන්ම. ඒ කියන්නේ සමතයක් හැටියට යම් යම් මනසේ දුර්වලකම් ක්ලේශ ධර්ම පාප ධර්ම අසත් ධර්ම යටපත් කරලා යම් ගුණයක් අවදි කරන්නට සමත ක්‍රමයක් හැටියට අපි හුඟක් දෙනා ගුණධම් වඩනවා ආගමික කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම අපිට කරන්නට පුළුවන් විදර්ශනාවක් හැටියට ජීවිතේ හැම අවස්ථාවකම අපිට වෙනම වෙලාවක් වෙන් කරන්නට නොහැකි වුණත් ඒ විදර්ශනා ක්‍රමය අපිට පාවිච්චි කරන්නට පුළුවන් නම් දවසේ යන එන කන බොන වැඩ කරන ඒ වගේම හිත හොඳින් තියන සැහැල්ලු වෙන අවස්ථාවල පමණක් නෙමේ කුපිත වෙන ගැටෙන මානසික ආතතිය ඇති වෙන තමන් මනසින් කඩා වැටෙන මේ හැම මොහොතකම අපට ಗುಣ නුවණ අවදි කරන්නට ඒ විදර්ශනා ක්‍රමය ප්‍රයෝගික කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බෞද්ධයෙක් හැටියට අපට දෛනික ජීවිතයේ යම් කාල පරිච්ඡේදයක් ආගමික කටයුතු සඳහා වෙන් කරන්නට පුළුවන් නම් ඒ ශ්‍රේෂ්ඨයි. ඒ වගේම මාසෙකට එක දවසක්වත් අපට සිල් සමාදන් වෙන්න පන්සලකට යන්න ඒ ආගමික කටයුතු සඳහා අපට වෙන් කරන්නට පුළුවන් නම් එය ඉතාම අවශ්‍යයි. නමුත් පින්නතුනේ යම් හේතුවක් නිසා අපට ඒ අවස්ථාව ගිලිහී යනවා නම් අපි ඒකෙන් තවත් මානසික ආතතියක් ඇති කරගන්නවත් අන් අය සමග දබර කරගන්නටවත් එහෙම නැත්නම් මට කාල වේලාව නැහැ කාලේ ලැබිච්ච දවසක මේ වැඩ ඉවර කරපු දවසක රස්සාවෙන් නිවාඩු ගත්තු එහෙම නැත්නම් විශ්‍රාම ගත්තු දවසක ළමයි හදලා ඒගොල්ලෝ ලොකු මහත් වෙලා අධ්‍යාපන කටයුතු ඉවර කළාට පස්සේ එතකොට මේ සියලු වැඩ කටයුතු නිම කරලා තමන් ගුණධම් වඩනවා භාවනා කරනවා කියලා බලාගෙන හිටියොත් අපට ඒක මේ ජීවිත කාලේ කිසිදාක සඵල වෙන ප්‍රාර්ථනාවක් වෙන්නේ නැහැ පිටතුනේ. ඒ නිසා කාල පරිච්ඡේදයක් වෙන් කරගෙන සමතයක් හැටියට අපිට මානසික සංහිඳියාවක් ඇති කරගෙන යම් ගුණධමක් වඩන්නට පුහුණු කරන්නට ආගමික කටයුතු වල නිරත වෙන්නට පුළුවන් නම් බෞද්ධයෙක් හැටියට ඒ ඉතාමත්ම යෝග්‍යයි. නමුත් එහෙම අවකාශ නැති අවස්ථාවල මේකෙන් කියන්නේ එහෙම අවකාශ නැති වුණාට කමක් නැහැ කියන එක නෙමෙයි. අපි උත්සාහ කරන්නට ඕනේ මේ අවස්ථාවත් අපිට යොදා ගන්නට. හැබැයි එපමණකින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ කියන කාරණයත් අපි තේරුම් ගන්නට ඕනේ. විදර්ශනාව ඊට වඩා අත්‍යවශ්‍යම කාරණයක් වෙනවා. එළඹෙන කාරණයට ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරගන්න. එනිසා අද ධර්මදේශනාවේදී අපි මාතෘකාව හැටියට යොදාගත්තෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද එබඳු වටිනා ධර්මෝපදේශයක් අංගුත්තර නිකායේ දුක නිපාතේ කියන්නේ කරුණු දෙක බැගින් සඳහන් කරන කොටසේ බාල වග්ගයේහි සඳහන් වෙන එක්තරා සූත්‍ර දේශනාවක්. ලෝකේහි බාලයෝ දෙදෙනෙක් සිටිනවා පඬිතයෝ දෙදෙනෙක් සිටිනවා කියලා බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරනවා. එතකොට එහිදී බුදුරජාණන් වහන්සේ පඬිතයන් පිළිබඳව දේශනා කරන සූත්‍ර දේශනාවයි අපි මාතෘකාව හැටියට යොදාගත්තේ. ද්වේමේ භික්කවේ පඬිතා මහණෙනි ලෝකේ පඬිතයෝ දෙදෙනෙක් සිටිනවා කතමේ ද්වේ කවුද දෙදෙනා යෝච ආගතං භාරං වහති යෝච අනාගතං භාරං නවහති. මහණෙනි යම් කිසි කෙනෙකුට පුළුවන් නම් පැමිණි දෙයට මුහුණ දෙන්න එන දෙයට ඔරොත්තු දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි නොයෙක් දේවල් සැලසුම් කරගෙන තියන්නට පුළුවන් අපේ බලාපොරොත්තු තියන්නට පුළුවන් අවශ්‍යතා තියන්නට පුළුවන් නමුත් ඒ බලාපොරොත්තු හැමතිස්සෙම මේ ආකාරයෙන් ඉටු වෙන්නේ නැහැ අවශ්‍යතා හැමතිස්සෙම එහෙම ඉටු වෙන්නේ නැහැ අපි හිතන සැලසුම් කරන විදිහටම දේවල් සිද්ධ වෙන්නේ නැහැ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති සමහර වෙලාවට නොසිතූ දේවලුත් සිද්ධ වෙනවා සිතපු දේවල් සිදු නොවිත් පවතිනවා ඒක තමයි ලෝක ධර්මතාවයන්ගේ ස්වභාවය එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ ඥානවන්තයෙක් නම් ඒතනත්ත පුහුණු වෙන්නට ඕන හුරු වෙන්නට ඕන කුමක් සඳහාද එන දේට ඔරොත්තු දෙන්නට ආගතං භාරං වහති පැමිණෙන දේට මුහුණ දෙන්නට එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියලා සියල්ල අතහැරලා දාලා ඉන්නවයි කියන එක නෙමෙයි. නොසලකා හරිනවා කියන එක නෙමෙයි. වැඩ කටයුතු සැලසුම් කරගන්නේ නැහැ කියන එක නෙමෙයි. මිනිස්සෙක් හැටියට අපි හැම දෙයක්ම හොඳින් සැලසුම් කරගන්නට ඕනේ. බෞද්ධයෙක් හැටියට එක ජීවිතයක්, එක වසරක්, එක ආත්ම භාවයක් පමණක් නෙවෙයි පින්නතුනි මුළු සසර ගමනම සැලසුම් කරගන්නට ඕනේ. බෞද්ධයෙක් හැටියට එතකොට එහෙම කළොත් පමණයි ජීවිතය සාර්ථක වෙන්නේ. දැන් අපි ගමනක් යනකොට ඒ ගමන ගිහින් එනකන් අපි කොහොමද කන්නේ බොන්නේ වියදම් මග වියදම් කොහොමද වාහනයක යනවා නම් ඒකට තෙල් ගහන්නේ කොහොමද මේ හැම දෙයක් ගැනම කල්පනා කරලා සැලසුම් කරනවා. එහෙම නැතුව නිකන් අතපය වනවන තියෙන වාහනේ අරගෙන පාරට බැස්සොත් ගිහිල්ලා ආපහු වෙන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. ඒ නිසා වගකීම් විරහිතව සැලසුමක් නැතිව අවිචාරවත්ව වැඩ කිරීම පඬිතකමක් නෙමෙයි. ඒක ඥානවන්තකමක් නෙමෙයි. ඒක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. අපි හැම දෙයක්ම පූර්ව සූදානමක් ඇතුව කල්ැතුව සැලසුම් කරලා වඩා යහපත් වූ ප්‍රතිඵලයක් සඳහා අපි සාධක ගොනු කරන්නට ඕන. ඒ සඳහා අපි මඟක් හදන්නට ඕන. ඒක අවශ්‍යයි. තොර බෞද්ධයෙක් හැටියට මුළු සසර ගමනම මගේ ගමන භව ගමන නිමා කරන්නේ කොහොමද? සම්මා සම්බුද්ධත්වයෙන්ද, පච්චේක බුද්ධත්වයෙන්ද, අරහත්වයෙන්ද? එතකොට ඒ සඳහා මම අනුගමනය කරන වැඩපිළිවෙල මොකක්ද? මේවා පිළිබඳවම හැම කෙනෙක්ම බෞද්ධය හැටියට හිතලා තියෙන්න ඕනේ. එතකොට බෞද්ධයාගේ සැලැස්ම එක ජීවිතයක් ගැන පමණක් නෙමේ, සමස්ත සසර ගමනම පිළිබඳව. එහෙමයි ප්‍රඥාවන්තයෝ ක්‍රියා කරන්නේ. හැබැයි ඒ කොතෙක් සැලසුම් කළා වුණත් ඒවා හැම මොහොතකම වෙනස් වෙන්නට පුළුවන්. ඒ නිසා ඥානවන්තයාගේ එක්තරා ගුණයක් තමයි ඒ එන දෙයට ඔරොත්තු දෙන්නට, මුහුණ දෙන්නට අවශ්‍ය සිහිය, ප්‍රඥාව දරා ගැනීම. ඒ තැනැත්තා පුහුණු කරගන්න. දැන් අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යෝජනා කළේ දෛනික ජීවිතයේ කාර්ය බහුලත්වය තුළ ඇතිවන මානසික ආතතිය දුරු කරගන්නට බුදුදහමෙන් කෙබඳු මඟ පෙන්වීමක්ද කරන්න කියන කාරණා. ඒතර බුදුදහමෙන් මඟ පෙන්වන ප්‍රධානම තැන තමයි එළඹි දේ කෙරෙහි සිහියෙන් යුක්තව ක්‍රියා කිරීම. එතකොට දෙවනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතං භාරං නවහතේ. එතකොට නොපැමිණි කාරණා, අදාළ නොවන දේවල්, ඉක්ම ගිය දේවල්, ඒවා කරපින්නගෙන, ඒවා උපාදාන කරගෙන, ඒවත් එක්කලා මනස වික්ෂිප්ත කරගන්නේ නැතුව කටයුතු කරන්නට ප්‍රඥාවන්තයා දක්ෂ වෙන්නට ඕන. එතකොට ඊට ඒ ළඟම අනිත් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේකේ අනිත් පැත්ත දේශනා කරනවා. මහණෙනි, ලෝකේ 90 පුද්ගලයෝ දෙදෙනෙක් සිටිනවා. ඒ කවුද? පැමිණි දෙයට ඔරොත්තු දෙන්නට ශක්තිය නැ, නොපැමිණි දේවල් කරපින්නගෙන දුක් විඳිනවා. ඒ කියන්නේ සමහර දේවල් තාම සිද්ධ වෙලා නැහැ. ඒ සිදු නොවුණු දේවල් මෙහෙම වෙයිද දන්නේ නැහැ. මෙහෙම වුණොත් මොකද කරන්නේ? ඒවා පිළිබඳව හිත හිතා කල්පනා කර කර තාම සිදු නොවිච්ච දේවල් භුක්ති විඳිනවා. එතකොට තවම සිදු වෙලා නැති දේවල් වල බරක් ඔහු ගතට සිතට දරාගෙන, ඊට පස්සේ ඉක්ම ගිය දේවල් ඔහුට අමතක කරගන්න බෑ. ඒවත් කල්පනා කර කර දැන් මේකෙන් මොකක් වෙයිද දන්නේ නැහැ. මම අහවල් කාර්ය සිද්ධ කරද්දී ඒක හරියට කරගන්නට බැරි වුණා, ඒක වැරදුනා, මම කියපු කතාව හරියට තහවුරු කරන්නට බැරි වුණා, දැන් ඒකෙන් කුමක් වෙයිද දන්නේ. මේ විදිහට කියපු කරපු හිතපු දේවල් පිළිබඳව යලි යලි සිහි කරමින්, ඒ අතීතය උපාදාන කරගෙන, එය භුක්ති විඳිමින් අතීත බරත් ගතට සිතට දරා ගන්න. තොර අතීතයේ ඉක්ම ගිය දේත් දරනවා, අනාගතයේ සිදු නොවුණු දේත් දරනවා, ඊළඟට අහක තියෙන දේවල්, අදාළ නැති දේවල්, සමහර දේවල් තමන්ගේ මූලික පරමාර්ථයට අදාළ නැහැ, තමන්ගේ රාජකාරියට අදාළ නැහැ, තමන්ගේ ඉලක්කයට අදාළ නැහැ, සිද්ධ කරන කාර්යයට අදාළ නැහැ, මේ දැන් යෙදিলা තියෙන වැඩේට කොහෙත්ම අදාළ බවක් නැති දේවල් සමහරු ඒවා හිස මත පටවගෙන ගතසිත විහිසුවා ගන්න. එහෙම කරනවා නම් ඒ තනත්තා ඥානවන්තයෙක් නෙමේ, අඥාන පුද්ගලයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්නතුනේ, අපට කාර්ය බහුලත්වය නිසාම නෙවෙයි මානසික ආතතිය ඇති වෙන්නේ. අපට මානසික ආතතිය ඇති වෙන්නේ ඔන්න ඔය විදිහට අපේ ගත සිත හෙම්බත් කර ගැනීම නිසා. දැන් බුදුරජාණන් වහන්සේගේ චරිතය අරගෙන බැලුවොත් පින්නතුනේ, මිනිස්සුත් එක්ක විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ වැඩ කළේ, දෙවියොත් එක්ක, බ්‍රහ්මයොත් එක්ක, ඒතර මුළු මහත් තොන් ලෝකයක්ම එක්ක බුදුරජාණන් වහන්සේ ගනුදෙනු කළා. ඒතර උන්වහන්සේ කොයිම වෙලාවකවත් කාර්ය බහුලයි කියලා උන්වහන්සේට ආතතියක් ඇති වෙන්නේ නැහැ, උන්වහන්සේ කෙලස් නැසලා නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ කාර්ය බහුලයි, කෙනෙකුට මුණ ගැහෙන්න බෑ, හම්බ වෙන්න බෑ, එහෙම එකක් උන්වහන්සේගේ ජීවිතේ නැහැනේ. එතකොට අද අපි ඕන කෙනෙක් එක්ක කතා කළොත් හරියට කාර්ය බහුලයි, බොහොම බිසි. එතකොට එහෙම තත්ත්වයක් ඇයිද ඇති වෙන්නේ? ජීවිතේ බොහෝ දේවල් කළමනාකරණය කරනු ගැනීම නිසා. එතකොට කාර්ය බහුලත්වය කියන එක අපි හිතමු යම් කෙනෙකුට යම් ප්‍රමාණයකට කොතෙක් කටයුතු හසුරුවා ගත්තා වුණත් වැඩ අධිකකමත් එක්ක ලකාරය බහුල වෙනවයි කියලා. නමුත් මානසික ආතතියක් එයින් මතුවෙනවායි කියලා කියනවනම් එය කාර්ය බහුලත්වයේ ප්‍රශ්නයක් නෙවෙයි පින්නතුනේ. ඒ එළඹි කාරණය මානසිකව කළමනාකරණය කරගන්නට නොහැකි බවේ දෝෂයයි. වර්තමානයේ අපට වැටහෙන වචනයකින් කියනවනම් පෞරුෂ ඌනතාවයක් තමයි එතන ප්‍රකට වෙන්නේ. පෞරුෂය කියන එක අද ලෝකේ දැනුගත් පඬිතයින් විසින්, එහෙම නැත්නම් බුද්ධිවත්තුන් විසින්, සමාජ විද්‍යාඥයන් විසින් අර්ථකථනය කරන්නේ කායිකවත් මානසිකවත් අපට පුළුවන් වෙන්නට ඕනේ ඒ එළඹෙන කාර්යයට යෝග්‍ය ආකාරයට හැසිරෙන්නට. ගත සිත ඒ වගේම ක්‍රියාව මේ සියල්ලක්ම අපේ කායික වාචසික මානසික ක්‍රියාපටිපාටිය. එම නැත්තම් කයත් සිතත් දෙකම අපට හසුරුවා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ ඒ එළඹෙන කාර්යයට යෝග්‍ය විදිහට. අතට වෙනත් විදිහකින් අපි මේක පැහැදිලි කරගත්තොත් අපි හිතමු දැන් සමහර කෙනෙක් ගෙදර ඉඳලා රස්සාවට යනවා. රස්සාව කරන්න ගිය තැන රැකියාවේ ඒ වෘත්තියට අදාළ කටයුතු වල නිරත වෙන්න ගමන් අර ගෙදර ප්‍රශ්න ගැන කල්පනා කරනවා. එතකොට ගෙදර ප්‍රශ්නේත් ඔළුවේ තියෙනවා, ඒකෙන් හෙම්බත් වෙවි අර කරන කටයුත්තත් අඩාල කරගන්න. එතකොට කාර්යාලයේ ඉඳගෙන ගෙදර ගැන කල්පනා කළයි කියලා ගෙදර වැඩේ හරියට කෙරෙන්නේත් නැහැ. ඒ ගෙදර වැඩේ ගැන ඔළුවේ තියාගෙන ඒකෙන් මනස හෙම්බත් කරගෙන කාර්යාලයේ අදාළ කාර්යෙහි රාජකාරියෙහි නිරත වෙනකොට ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. ඒතර වැඩ දෙකම අඩාල වෙලා දෙකෙන්ම හෙම්බත් වෙලා මානසික පීඩාව විතරක් නෙමේ සමාජයෙන් අපට එන අපවාද ගැටුම් හැලහැප්පිලි මේ දහසක් ප්‍රශ්න නිර්මාණය කරගන්නට ඒ හේතුවක් වෙනවා. කොමක්ද ඒ හේතුව? තමන්ට නිවසින් කාර්යාලයට ගියන් පස්සේ ආයතනයේ නිලයට අදාළ භූමිකාව තුළ තමන්ට ජීවත් වෙන්නට බැරිකම. ඊළඟට තව සමහර කෙනෙක් කාර්යාලයේ වැඩ කරලා ගෙදරට ආවන් පස්සේ ගෙදර ගැන නෙමෙයි කල්පනා වර කාර්යාලයේ කරපු වැඩ ටික ගැන. එතකොට ඒ තැනැත්තාට ගෙදර අමුදරුවන් සමග සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්නට වෙලාවක් නැහැ. ඔහු ගෙදර ඇවිල්ලා ජීවත් වෙන්නේ කාර්යාලේ. පිනතුනි මේ විදිහට පුද්ගලයෙකුට ඒ ඉක්ම ගිය කාර්ය අතහැරලා එළඹි කාර්යයත් එක්කලා යෙදෙන්නට නොහැකි වුණොත් ඒ තනත්තා හැම විටම මානසික ආතතියට පමණක් නෙමේ සමාජමය වශයෙන්ොත් ලෞකික වශයෙන්ොත් ඒ තනත්තා බරපතල පරිහානියකට පත්වෙනවා. සාංසාරික වශයෙන් ඒ තනත්තා පිරිහුණු කෙනෙක් බවට පත්වෙනවා. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝච අනාගතං භාරං නවහති යෝච ආගතං භාරං වහති. යමෙක් නොපැමිණි බර නොදරා පැමිණි බර දරන්න පුළුවන් නම් පැමිණි දෙයට ඔරොත්තු දෙන්නට පුළුවන් නම් ඒ තමයි ඥානවන්තයෝ දෙදෙනා. එහෙම නැත්නම් ඥානවන්ත පුද්ගලයෙක් තුල ප්‍රකට වෙන ගුණාංග දෙකක් මේ. ඒ ගුණාංග දෙක අනුව ඥානවන්තයෝ දෙදෙනෙක් අපට හඳුනා ගන්නටත් පුළුවන්. ඒ ගුණාංග දෙක අනුව අපට ඥානවන්ත පුද්ගලයෝ දෙදෙනෙක් හඳුනා ගන්නටත් පුළුවන්. එහෙම නැත්නම් එක් පුද්ගලයෙක් තුළ පවතින ඥානවන්ත ස්වභාවයන් හැටියට මේ ගුණාංග අපට හඳුනා ගන්නටත් පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝකේ පඬිතු ඥානවන්තයෝ දෙදෙනෙක් සිටිනවා. ඒ කවර දෙදෙනෙක්ද? මේ නොපැමිණි බර නොදරන්නට දක්ෂ, පැමිණි බර දරන්නට දක්ෂ මේ දෙදෙනා තමයි ලෝකේ ඥානවන්ත පුරුෂයෝ දෙදෙනා. එතකොට මේ කුමක්ද කියන්නේ පින්නතුනේ බුදුදහමට අනුව ධර්මානුකූලව පැහැදිලි කරනකොට දැන් බටහිර විග්‍රහයට අනුව කියනකොට තමයි පෞරුෂය ආදී වචන වලින් අපි ඒක හඳුනා ගන්න. එහෙම නැත්නම් සමාජ විද්‍යාත්මක වශයෙන් හඳුනා ගන්නකොට අපි ඒ විදිහේ වචන වලින් ඒක හඳුනා ගන්න. බුදුදහමට අනුව හඳුනා ගන්නකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සාංසාරික අර්බුදයම මේ එක ජීවිතයක අර්බුදයක් නෙමෙයි පින්නතුනේ. මේ පටලැවිල්ල තුළ මේ උපාදානය නිසා මේ අසහිය නිසා අපි මුළු සසර ගමනේම පටලැවෙනවා. මේ පටලැවිල්ල ලෙහන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා. සත්‍යාගේ විසුද්ධියට ශෝක පරිද්දවානම් සමතික්කමාය ශෝකේ පරිදේවේ දුරුකිරීම පිණිස දුක්ඛ දෝමනස්සානම් අත්තංගමාය දුක් දෝමනස් දුරුකිරීම පිණිස නිවන් මඟ ප්‍රගුණ කිරීම පිණිස නිර්වාණය අවබෝධ කිරීම පිණිස අපට උදව් වෙන ඒකම කාරණේ කුමක්ද? සතිපට්ඨාන සිහිය පිහිටුවා ගැනීම. ඒතර සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ කුමක්ද? පින්න තුනේ එළඹි කාර්යයට පූර්ණ අවධානය යොමු කිරීම. එතකොට අපි දක්ෂ වෙනවා නම් අපි පුහුණු වෙනවා නම් එළඹි කාර්ය තුළ නිරත වෙලා කටයුතු කරන්න අතීත උපාදාන වලින් සිත නිදහස් කරගෙන අනාගත උපකල්පන වලින් සිත නිදහස් කරගෙන ඒ වගේම పూర్ව සැලසුම් වලින් සිත නිදහස් කරගෙන එළඹි කාර්ය තුළ අපේ ශක්ති ප්‍රමාණයෙන් පවතින සාධක වලට අනුව අපි ක්‍රියාත්මක වෙලා යහපත් ඵලයක් ගොඩනගන්නේ කෙසේද කියලා අපට උනන්දු වෙන්නට පුළුවන් නම් අන්න එතන තමයි සති සම්පජඤ්ඤයයි කියලා කියන්නේ. අන්න එතන තමයි යෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ. ඉතින් ධර්මානුකූලව පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ මේ පඬිත ලක්ෂණ හැටියට කුමක්ද දේශනා කරන්නේ? අතීත උපාදානයන්ගෙන් සිත නිදහස් කරගෙන අනාගත උපකල්පනයන් තුළ හිර වෙන්නේ නැතිව තමන් විසින්ම සකසා ගන්නා ලද හෝ අනුන් විසින් සකසා දෙන ලද ආකෘති තුළ සිරගත වෙන්නේ නැතිව සිත නිදහස් කරගෙන පැමිණි කාර්ය ඔස්සේ සිහියෙන් නුවණින් ක්‍රියාත්මක වෙන්නට ඇති හැකියාව තුළ තමයි අපේ ගුණ නුවණ අවදි වෙන්නේ, මානසික ආතතිය සංසිඳෙන්නේ, විශේෂයෙන්ම අපි තුල ඥානවන්ත බව ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් වෙන්නේ පිණිස. ඒ නිසා යම් කිසි කෙනෙකුට කොතෙක් කාර්ය බහුල වුණත් ඒ කාර්ය බහුලත්වයෙන් නෙවෙයි මානසික ආතතියට හේතු වෙන්නේ, අපි සිතන කල්පනා කරන ආකාරයයි පිණිස. ලෝකයට ප්‍රතිචාර දක්වන ආකාරය, ඇසින් දකින දේ, කනින් අහන දේ, අපට පැවරෙන වගකීම, ඒ ලැබෙන කාර්ය, මේවට අපි ප්‍රතිචාර දක්වන ආකාරය අනුවයි අපි ආතතියටපත් වෙන්නේ. පින්නතුන් අහලා ඇති සමහර විට තායිලන්තයේ හිටපු අජාන් චාහා මුද්‍රෝ උන්වහන්සේ හරීම ප්‍රායෝගිකව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට යම් යම් කාරණා පෙන්වා දීපු ආචාර්යයන් වහන්සේ නමක්. උන්වහන්සේ වැඩ හිටපු ආරණ්‍ය සේනාසනේ සියලුම භික්ෂූන් වහන්සේලා වයෝවෘද්ධ දුර්වල භික්ෂූන් වහන්සේලා හැරුණකොට ජව සම්පන්න තරුණ භික්ෂූන් වහන්සේලා හැම දෙනාම උදේ දානේ වළඳලා නිම වුණාට පස්සේ දහවල් දානේ වළඳන තෙක් කය වෙහෙසවලා කරන වත්තේ පිටියේ වැඩ කටයුතු කරන්නට ඕන. දවල් දානෙන් පස්සේ තමයි හුදකලාව විවේකීව භාවනාවට යොමු වෙන්නේ. එතකොට සියලු දෙනාටම උදෑසන චාහා මුද්‍රු හෝ එහෙම නැත්නම් ඒ වෙලාවට ඉන්න වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් එදා දවසේ කරන කාර්යභාරයන් යොමු කරනවා, පවරනවා. එහෙම නැත්නම් උන්වහන්සේලා පෙර දිනේ ඉතිරි වෙච්ච කටයුතු වල නිරත වෙනවා. දිනක් චාහා මුද්‍ර උදෑසනම භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා, අද ඔබ වහන්සේලාට කරන්න තියෙන්නේ මෙන්න මේ කුණු පස් ටික අන්න අතනට ගෙනගෙනින් ගොඩ ගහන්නයි. ඒ නිසා ඔබ වහන්සේලා හැමෝම එකතු වෙලා ඒක කරන්න කියලා උන්වහන්සේ යම් කිසි කාර්යයක් නියම කළා. දැන් සියලු දෙනාම කූඩ අරගෙන, තාච්චි අරගෙන, උදළු අරගෙන, වීල් බැරෝ අරගෙන අර පස් ටික ඇදලා උදේ වරුවම වෙහෙසලා මහන්සි වෙලා දහඩිය වගුරුවාගෙන අර කුණු පස් ටික ගෙනහිල්ලා වෙනම තැනකින් ගොඩ ගැහුවා. ඊට පස්සේ එදා හවස උන්වහන්සේ ආරන්නේ නික්මිලා වැඩම කරනවා වෙනත් ප්‍රදේශයකට. පහුවදා උදේ කටයුතු පවරන්නට උන්වහන්සේ නැහැ, දෙවනි හාමුදුරුවෝ තමයි වැඩේ. එතනදි දෙවනි හාමුදුරුවෝ කතා කරලා කියනවා, මේ කවුද මේ පස් ටික අතන්ට ගෙනහින් ගොඩ ගැහුවේ? ඒක එතනට නෙමෙයි, මේ මෙතනට නේ දාන්න ඕන. ඇයිද ඒක හොයන්න බලන්න නැතුව කළේ? ඔබ වහන්සේලා දැන් අද සියලු දෙනාම එකතු වෙලා ඒ පස් ටික ගෙනල්ලා මෙන්න මෙතනින් ගොඩ ගහන්න ඕන කියලා කිව්වා. දැන් අර ටිකක් ශික්ෂණය ලැබපු වික්ෂුන් වහන්සේලා මොකුත් කතා බහක් නැහැ, අර පෙර දිනේ වගේම උදළු අරගෙන කූඩ අරගෙන උන්වහන්සේලා නික්මුණා වැඩ කටයුතු කරන්න. නමුත් එක්තරා තරුණ වික්ෂුන් වහන්සේ නම ටිකක් කටකාර කෙනෙක්, උන්වහන්සේ බොහොම හිත නරක් කරගෙන අර ආයතනයේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලාට දොස් පවරන්නට පටන් ගත්තා. මේ පන්සලේ එහෙම නැත්තම් මේ ආරන්නේ මේ භාවනා ස්ථානේ ඉන්න ප්‍රධාන භික්ෂුන් වහන්සේලා භාවනාවට උපදෙස් දෙන්නේ කොහොමද? සසර ගමන ගැන උන්වහන්සේලා මඟ පෙන්වන්නේ කොහොමද? මේ කුණු පස් ටික දාන තැනවත් උන්වහන්සේලාට තීරණය කරගන්න බෑ. දැන් ඊයේ එක්කෙනෙක් කිව්ව අතන්ට දාන්න කියලා, අද එක්කෙනෙක් කියනවා මෙතන්ට දාන්න කියලා. මේ කුණු පස් ටික දාන්න ඕන කොතනද කියලා තෝර බේර ගන්න බැරි අය කොහොමද මේ කෙලස් නසන්න උපදෙස් දෙන්නේ කියලා උන්වහන්සේ බොහොම කෝපෙන් අර ප්‍රධාන භික්ෂුන් වහන්සේලාට, අජාන් චාහා මුදුරු ඇතුළු අනිත් ස්වාමින් වහන්සේලාට දොස් නගනවා. ඊට පස්සේ එතන වැඩ හිටිය ඒ වැඩිහිටි හාමුදුරු නමක් මේක දැකලා උන්වහන්සේට කතා කරනවා. කතා කරලා අහනවා, මොකක්ද ඔබ වහන්සේට තියෙන ගැටලුව? එතන උන්වහන්සේ කියනවා, බලන්න හාමුදුරනේ, මේ මෙතන ඉන්න මේ ලොකු හාමුදුරු ගැනයි මම මේ කිව්වේ. දැන් ඊයේ අජාන්චා හාමුදුරුව කිව්වා මේ කුණුපස් ගොඩ අතන්ට ගෙනihin දාන්න කියලා. අද මේ හාමුදුරුව කියන එක මෙතන්ට ගෙනත් දාන්න කියලා. ඉතින් උන්වහන්සේට බැරිද ඕක කතා කරගෙන එක දවසක එක වෙලාවක ඕක එක තැනකට ගෙනත් දාගන්න? එච්චරම පරිපාලනය අතින් දුර්වල නම් කොහොමද මෙතන භාවනා ස්ථානයක් හැටියට මේ කෙලෙස් නසන්ඩ සසර ගමන නිමා කරන්න මඟ පෙන්වන්නේ? මේ ආයතනයේ කුණුපස් ටික දාන තැන තීරණය කරගන්න බැරුව. එතකොට අර වැඩිහිටි හාමුදුරුව අහනවා, දැන් ඊයේ මේ කුණුපස් ටික අතන්ට ගෙනihin දාන්න කිව්වහම ඔබ වහන්සේට මොකක් හරි ගැටලුවක් තිබුණාද ඊයේ? නෑ, ඊයේ මොකුත් ගැටලුවක් තිබුණ නෑ. ඊයේ ඉතින් අපි උදේ වරුවම වෙහෙසිලා ඒ ටික එතන්ට ගෙනihin දැම්මා. ඉතින් ඒ පස් ටික අදිනකොට ඔබ වහන්සේට මොකක් හරි හිතනරක් වීමක් තිබුණාද? නෑ, එහෙම තිබුණේ නෑ. අපි සතුටින් පස් ටික ගෙනihin දැම්. ඉතින් අදා දින්න කියන්නේ ඒ පස් ගොඩම තමයි. ඉතින් ඊයේ ඒ පස් ටික අදිනකොට හිතනරක් වුණ නැත්නම් අද මේ පස් ටික අදිනකොට විතරක් මොකද හිතනරක් වෙන්නේ? ඒක පස් ටිකේ ප්‍රශ්නයක්වත් ඒ පස් ටික අදින එකේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඔබ වහන්සේ ඒ දිහා බලන විදිහේ තියෙන දෝෂයයි කියලා උන්වහන්සේ එතෙන්දී ප්‍රායෝගිකව පෙන්වලා දෙනවා. අපි අරමුණු පිළිබඳව ඇති කරගන්නා ආකල්පය මත, තීරණ මත අපි කොච්චර දුක් විඳිනවද කියලා. එනිසා බොහෝ දෙනාට මේ නොපැමිණි බර දැරීම නිසා, දැන් අදින්න කිව්වේ පස් විතරයි, උන්වහන්සේ පස් විතරක් නෙමෙයි මුළු ආයතනයේම බර කරට අරගෙන, ආයතනයේ පරිපාලන බරත් කරට අරගෙන, ඒ වැඩිහිටි භික්ෂුන් වහන්සේලාට මේක තීරණය කරගන්න බැරි තීරණ ගැනීමේ වගකීමත් උන්වහන්සේ කරට අරගෙන, මෙහෙම උන්වහන්සේට පස් ටික අදින්න කිව්වන් පස්සේ උන්වහන්සේට දැන් දිනපතාම ඒ භික්ෂුන් වහන්සේලා කුමක් හෝ කාර්යයක නිරත වෙනවා. දිනපතාම ඒ ආරණ්‍ය භික්ෂුන් වහන්සේලා කුමක් හෝ කාර්යයක නිරත වෙනවා. එතකොට ඒ පස් ගොඩ එතන ඉඳලා මෙතනට ඇද්දේ නැත්නම් උන්වහන්සේලා එදා උදේ වරුවේ වෙනත් කාර්යයක හෝ නිරත වෙන්නට ඕන, එඟ වෙහෙසවලා මහන්සි වෙලා කරන වැඩක. ඉතින් දැන් වැඩිහිටියාමඳුරෝ ගුරුහාමඳුරෝ උන්වහන්සේලාට කියන්නේ මේ ටික කරන්න කියලා නම්, ඉතින් පෙර දවසෙත් ඒක සතුටින් කළා නම් අද දවසේ කාර්ය කරන්න උන්වහන්සේට තියෙන අමාරුව, වෙහෙස, ආතතිය කුමක්ද? ඒ පස්සැදීමේ බර නෙවෙයි පින්නතුනේ, මනසින් ඒක ගත්තු විදිහ. මේ විදිහට ඇතම් කෙනෙකුට තමන්ගේ කටයුතු කරන්නට පුළුවන් මානසික ආතතියකින් තොරව අනුන්ගේ වැඩ කරන්නට කිව්වොත් එතනදී ඒ තැනත්තා ගැටෙනවා, හැපෙනවා, ඒක බරක් කරගන්න. සමහරුන්ට අනුන්ගේ වැඩ ඔක්කොම කරන්න පුළුවන්, තමන්ගේ ගෙදර වැඩක් කරන්න කිව්වොත් ඒකෙන් ගැටෙනවා, හැපෙනවා, මානසික ආතතිය ඇති කරගන්න. තව සමහරුන්ට අනුන්ගේ වැඩත් කරන්න පුළුවන්, තමන්ගේ වැඩත් කරන්න පුළුවන්, තමන්ගේ රාජකාරී කටයුතු ටික කරන්න කිව්වහම ඒකත් එක්ක ගැටෙනවා. සමහරු රාජකාරියට ඇලිලා ඒකම බදාගෙන කරනවා. ඉන් පරිබාහිර වැඩක් කරන්න කිව්වොත් ඒකත් එක්ක හැපෙනවා, ගැටෙනවා. මේ විදිහට පින්නතුනේ අපි හිතන ස්වභාවයත් එක්කලා අපි අනවශ්‍ය බරක් සමහර විට කරට ගන්නවා. එයින් අපේ සිත් කැළඹෙනවා, වෙහෙසටපත් වෙනවා, හෙම්බත් වෙනවා, අපේ මානසික ආතතියෙන් පීඩාවටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොපැමිණි බර, අදාළ නැති දේවල්, අනවශ්‍ය දේවල්, ඒ කාරණයට අදාළ නොවන දේවල්, ඒවා ඒකට පටලවාගෙන දුක් විඳින්නට එපා. එහෙම දුක් විඳිනවා නම් මූලික පරමාර්ථය හඳුනාගෙන ඒකට අදාළ කාර්යභාරය හඳුනාගෙන එහි නිරත වෙන්නට බැරි නම් ඒ තැනැත්තා සැහැල්ලුවෙන් කටයුතු කරන්න දක්ෂ වෙන්නේ, ඔහු ඥානවන්තයෙක් කියලා හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනි. ඊළඟට ඉක්ම ගිය දේවල් සමහර වෙලාවට දවස් ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඉක්ම ගිය දේවල්, ඒවා උපාදාන කරගෙන ඒවත් එක්කලා පැටලෙනවා, ගැටෙනවා, හැපෙනවා, බියපත් වෙනවා, තැති ගන්නවා, ඒවා ගැන පසුතැවෙනවා. මේන් අපි බොහෝ කොට හෙම්බත් වෙනවා. ඇයිද? එළඹි කාර්යයට පූර්ණ අවධානය යොමු කරනවා වෙනුවට ඒ ඇසුරින් දකින දෙයින්, ඇහෙන දෙයින්, ඒ වගේම ස්පර්ශ වෙන දෙයින්, හිතෙන දෙයින්, අර අතීත සිදුවීම් සිහිපත් වෙනකොට ඒවත් එක්ක දිගින් දිගට පැටලි පැටලි ගිහිල්ලා මේ කරන කාර්ය වෙනුවට වෙනම කරුණක් එක්කලා මනස හිර කරගන්නවා, ඒකෙන් හෙම්බත් වෙනවා. ඒ නිසා අතීතයේ ඉක්ම ගිය කාරණා, මේකෙන් අදහස් කරන්න පිනතුනි අතීතය ගැන හිතන්න එපා කියන එක නෙමෙයි. අතීතය ගැන සිතන්නට ඕන ප්‍රඥාවෙන් යුක්තව, විමර්ශනාත්මකව. කුමක් සඳහාද? එහි හේතුඵල විග්‍රහ කරගෙන, ඒ අතීත සිදුවීම අත්දැකීමක් කරගෙන, එයින් අනාගතය සහ වර්තමානය අර්ථ සම්පන්නව පවත්වා ගන්නට අපි අතීතය විමර්ශනාත්මකව පරීක්ෂා කර බැලිය යුතුයි. නමුත් අපි යම් කිසි කාර්යයක් කරන අවස්ථාවේදී ඒකට අවශ්‍ය තරම් අවධානය යොමු කරන්න බැරිව අර අතීත කාරණා අපි දැඩිව උපාදාන කරගන්නවා නම් එය කරන කාර්යයට බරපතල බාධාවක් වෙනවා, මානසික පීඩාවක් වගේම සමාජයෙන් අපට ගැටලු මතුවෙන්නට එය හේතුවක් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ යමක් නුවණින් සිහිපත් කිරීම වෙනම කාරණයක්, උපාදාන කර ගැනීම වෙනම කාරණයක්. රහතන් වහන්සේලාත් අතීතයේ සිහි කරනවා. රහත් වුණාට පස්සෙත් උන්වහන්සේලා පුබ්බේ නිවාසානුස්සති ඥානය ප්‍රගුණ කරලා තිබුණා නම් කල්ැතුව, රහත් වුණාට පස්සෙත් උන්වහන්සේලාට පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥානය ඔස්සේ කල්ප ගණන් අතීතයට සිහි කරන්න. හැබැයි සිහි කරන එක වෙනම කාරණයක්, භුක්ති විඳින එක තව කාරණයක්. දැන් අපට දේවල් ඉබේ සිහිපත් වෙනවා කියන එක වෙනම කාරණයක්. අපි හිතලා සිහි කරනවා කියන එක වෙනම කාරණයක්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සමහරු කියනවා හාමුදුරුවනේ මම භාවනා කරන්න වාඩි වුණාම මම කාලයක් බුදු ගුණ සිහිපත් කළා. එතකොට බුද්ධ රූපේ මට සිතට මැවෙනවා. දැන් මට ආනාපාන සතිය වඩනකොටත් මට බුද්ධ රූපේ සිතට මැවෙනවා. දැන් එතකොට මේක බොහෝම උසස් ගුණයක් හැටියට තමයි ඒ අයට එකවරම හැඟෙන්නේ. ඇයි? කොතනට ගිහිල්ලා හිත සංසුන් කරගත්තත් බුදුරුව තමයි මැවෙන්නේ. නෑ පින්නතුනි, එතන තියෙන්නේ උසස් ගුණයක් නෙමේ, එතන තියෙන්නේ මානසික පරිපාලනයක් නැතිකම. සතිපට්ඨානෙන් තොර බව, මනස කලමනාකරණය කරගන්න දක්ෂ නොවීම. ඇයිද? ආනාපාන සතිය නම් වඩන්නේ, එහිනම් සිහිය පිහිටවාගෙන ඉන්නේ එතනත්තාට ආස්වාස ප්‍රස්වාසයයි ප්‍රකට වෙන්නේ නැත්තේ බුද්ධ රූපේ නෙමේ. එතකොට මේ බුද්ධ රූපයක් කොහෙන්ද එතනට මතුවෙන්නේ? ඒ අතීත උපාදානය දැඩිව එය එල්බගෙන, සද්ධාවෙන් භක්තියෙන් එය එහි එල්බගෙන තියනවා. එය තමන්ගේ අවශ්‍යතාවයකින් තොරව, තමන්ගේ ඇරයුමකින් තොරව, තමන්ගේ හැසිරවීමකින් තොරව බලහත්කාරයෙන් එය අරමුණක් හැටියට ඉදිරිපත් වෙනවා නම් එතන තියෙන්නේ සිහිපත් කිරීමක් හෝ සතිපට්ඨානයක් හෝ එහෙම නැත්නම් භාවනාවක් හෝ නෙමෙයි. උපාදාන පත්‍ය භව, දැඩිව උපාදාන කරගත්තු කාරණය තමන්ගේ පාලණයෙන් තොරව නැවත නැවත අරමුණක් හැටියට ඉදිරිපත් වීම. ඒ බුද්ධ රූපයක් නිසා ඒක හොඳ කාරණයක් කියලා හිතුවට අවශේෂ ක්ලේශ ධර්මයකත් එතනත් ඇති වෙනසක් නැහැ පින්නතුනි. ඒ දෙකේ තියෙන එකම වෙනස කුසල අරම්මණයක් බව පමණයි. ඒ නිසා අපි අර මුලින්ම කිව්වේ නරක දේ නරකයි කියලා කිව්වහම අපිට තේරුම් ගන්න පහසුයි. අපට සරාගී කාරණයක් නැවත නැවත සිහි වෙන එක වැරදි කියලා කිව්වහම තේරුම් ගන්න පහසුයි. හැබැයි ආනාපාන සතිය වඩනකොට බුද්ධ රූපයක් මැවෙන එක වැරදි කියලා කිව්වහම එකවරම ඒක පිළිගන්න ටිකක් අමාරු වෙනවා. කොමක් නිසාද? ඒක සමාජයේ උසස්යයි සම්මතෝ යහපත් කුසල අරම්මණයක් නිසා ඒක හොඳයි කියලා අපි වරදවා ගන්නවා. නමුත් ඒක හොඳ වෙන්නේ එය සිහිපත් කරනකොට අපිට මතු කර ගන්නට පුළුවන් නම් පමණයි. සිහිපත් නොකොටත් එය පැමිණෙනවා නම් එහි තේරුම ඒ උපාදානය නිසායි, ඒ පටලැවිල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙකුට සිහිපත් කරනකොට යමක් සිහි වෙනවා කියලා කියන්නේ එක්තරා ගුණයක්. ඒක සම්මා සතියෙහි එක්තරා ලක්ෂණයක්. නමුත් අපේ අවශ්‍යතාවයකින් තොරව අපි සිහි කැඳවන්නේ නැතිව, අවධානය යොමු කරන්නේ නැතිව මේ වෙන දෙයක් කර කර වෙන දෙයක් හිත හිතා ඉන්නකොට බලහත්කාරයෙන් සමහර ආරම්මන එතනට කඩාපාත් වෙනවා නම් එතන තියෙන්නේ මනසේ සංයමයක් නැතිකම, සිහිය නැතිකම, මනස පුහුණු කරලා නැතිකමයි පින්නතු. ඒ නිසා රහතන් වහන්සේලාත් අවශ්‍ය නම් අතීතයේ සිහි කරනවා. නමුත් උන්වහන්සේලා උපාදානයේ හේතු කොටගෙන අනවශ්‍ය විදිහට ඒ ආරම්මන සිතට පැමිණෙන්නට ඉඩ හරින්නේ නැහැ. සිහිය අවදි කරගෙන ඉන්න හැම මොහොතකම ඒ ස්වභාවය උන්වහන්සේලා පුහුණු කරනවා. රහතන් වහන්සේත් හැම විටම සිහියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් උන්වහන්සේ කෙලෙස් නැසලා නිසා ක්ලේශයක් මතුවෙන්නේ නැහැ. ප්‍රත්‍යඥයෙක් හැටියට අපිට තියෙන දෝෂය තමයි අපි අසහියෙන් ඉන්නකොට විවිධ ආරම්මන මතුවෙනවා. අපි තවම කෙලස් නැසලා නැති නිසා ඒකත් එක්කලා ක්ලේශයන් අවදි වෙනවා. එතකොට රහතන් වහන්සේ සිහියෙන් හිටියත් සිහියෙන් නොහිටියත් උන්වහන්සේට ගැටලුවක් නැහැ. මතුවෙන්නට ක්ලේශයක් නැහැ. ඒ ක්ලේශ මූලයන් සපුරා අහෝසි කරලා නිසා, මූලයන් සමගම ඒවා ප්‍රහාණය කරලා තියෙන නිසා. නමුත් අපට పూర్ව ආරම්මණයක් උපාදානයක් හැටියට මතුවනොත් එතනදී අපි නොදැනුවත්වම රාග, ద్వේෂ, මෝහ මතුවෙන්නට පුළුවන්. අතීතයේ ගැටුණු සිද්ධියක් සිහි කරනකොට කෝපය මතුවෙන්නට පුළුවන්. අතීතයේ සරාගී අරමුණක් සිහි කරනකොට රාගය මතුවෙන්නට පුළුවන්. එතකොට කර කර ඉන්නේ වෙනම වැඩක්. දැන් මනෝභාවයේ හැටියට තියෙන්නේ වෙනම කාරණයක්. ඇයිද? අදාළ නොවන ඉක්ම ගිය අරමුණු භුක්ති විඳීම හේතු කොටගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයයි කියන්නේ අපිට පුළුවන් වෙන්නට ඕනේ අර විදිහට අදාළ නොවන, කාරණයට අදාළ නැති, පරමාර්ථයට අදාළ නැති, අත්‍යවශ්‍ය නැති කරුණු බැහැර කරලා පරමාර්ථයට අදාළ අවශ්‍ය සාධක ගැන පමණක් අවධානය යොමු කරන්නට අපිට පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම ඉක්ම ගිය කාරණා මෙතනට පටලවා ගන්නේ නැතිව ඒවා අවශ්‍ය නම් සිහි කරනවා පමණයි සිහි කරලා ප්‍රඥාවෙන් විමර්ශනය කරනවා පමණයි. නමුත් උපාදානයක් හැටියට ඒවා අහඹු විදිහට මේ පවත්වාගෙන යන ක්‍රියාපටිපාටියට බාධකයක් හැටියට මතු නොවෙන්නට නම් අපි සිහිය පවත්වා ගන්නට දක්ෂ වෙන්නට ඕන. ඊළඟට අනිත් කාරණේ තමයි අනාගතය පිළිබඳව නොඑක් දේවල් උපකල්පනය කරනවා. අනාගතේ මෙහෙම වෙයිද? දැන් මෙහෙම කලන් පස්සේ මොකක් වෙයිද? මට රස්සාව නැති වෙයිද? එතකොට මට එතකොට අනාගතේ මගේ සැලසුම් වලට කුමක් වෙයිද? දරුවන්ට යන කලදසාව කුමක් වෙයිද? මං අනාගතේ ලෙඩ වෙයිද? මේ විදිහට තාම සිදු නොවුණු දේවල් ගැන අනාගතේ ගැන හිතන්න එපා කියන එක නෙමෙයි. අනාගතේ සිතන්නට ඕන. සිතලා අනාගතේ හානියක් අනර්ථයක් නොවන හැටියට හැකිතාක් දේවල් අපි සැලසුම් කරගන්නට ඕන. නමුත් ඒ සැලසුම් කර ගැනීම වරදක් නෙවෙයි පින්නතුනි. දැනට යමක්ද ක්‍රියාත්මක වෙන්නේ, ඒ ක්‍රියාත්මක වෙන දේත් එක්කලා අපිට සිහියෙන් ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. එසේ නොවි අනාගතය පිළිබඳව අපි හදාගත්තු සැලසුම් අච්චු ඒවෙන් අපට මිදෙන්නට බැරි නම් අපිම හදාගත්තු අච්චුව තුළ අපිම හදාගත්තු සැලසුම තුළ අපි හිර වෙලා මානසික ආතතියකටපත් වෙනවා. ඒ නිසා අනවශ්‍ය කාරණා අවශ්‍ය කාරණා මොනවද කියලා වෙන් කරගන්නට අපට සිහිය ප්‍රඥාව තියෙන්නට ඕන. ඉක්ම ගිය කාරණාවල වැදගත්කම නොවැදගත්කම හඳුනාගෙන නොවැදගත් දේ බැහැර කරලා පවතින කාර්යයට අවධානය යොමු කරන්නට අපට සිහිය ප්‍රඥාව තියෙන්නට ඕන. අනාගත උපකල්පන අනාගත සැලසුම් සකස් කරන්නට ඕන. හැබැයි ඒවා තුල සිරගත වෙන්නේ නැතිව වර්තමානයට අවශ්‍ය විදිහට එළඹි කාරණයට යෝග්‍ය විදිහට ඒවා කලවනාකරණය කරගෙන හසුරුවාගෙන සංශෝධනය කරගෙන පැමිණි කාර්යයට සාර්ථකව මුහුණ දෙන්නට අපට සිහිය ප්‍රඥාව තියෙන්න ඕන. මේ විදිහට පින්නතුනේ මේ කාරණා තුන නිසා තමයි අපි ගොඩාක් වෙලාවට මානසික ආතතියටපත් වෙන්නේ. අපි ඇතැම් වෙලාවට අනිත් අය විසින් හදලා දීපු ආකෘති තුල හිර වෙනවා. එක්ක තමන් විසින්ම හදාගත්තු ආකෘති තුල. ඒ කියන්නේ තමන් විසින් හදාගත්ත කියන්නේ සමහරු හිතනවා මට දෙයක් කරනවා නම් ඒක හරියට කරන්න ඕන. බාගෙට කරලා මට පුරුද්දක් නැහැ. ඒ නිසා එහෙම කරන්න බෑ. එක්ක ඒක අතහැරලා දාන්න ඕන. පුළුවන් නම් හරියට කරන්න ඕන. මේ අරකයි මේකයි ඒකෙන් කෑලි කෑලි. එහෙම කරන්න මං කැමති නැහැ. එතකොට මේ මොකක්ද? දැන් මේ හැම දෙයක්ම අපිට කරන්න වෙනවා. පින්නතුනේ අපිට එක ජීවිතයක විවිධ භූමිකාවන් තුල ක්‍රියාත්මක වෙන්න වෙනවා. දැන් එකම පුරුෂයාට සැමියා බිරිඳ ඉදිරියේ සැමියා හැටියට ක්‍රියාත්මක වෙන්න වෙනවා. දරුවා ඉදිරියේ පියාණන් හැටියට ක්‍රියාත්මක වෙන්නට වෙනවා. ඒ වගේම මව්පිය ඉදිරියේ දරුවෙක් හැටියට වැඩ කරන්න වෙනවා. මිතුරන් ඉදිරියේ මිතුරෙක් හැටියට, කාර්යාලයේදී සේවකයෙක් හෝ පාලකයෙක් හැටියට, හාමුදුරුවෝ ඉදිරියේ දායකයෙක් හැටියට. දැන් එතකොට අරකමට කරන්න බෑ, මේක කරන්න බෑ කියලා මග හරින්නට බෑ. එකම මොහොතේ එකම සුළු කාල පරිච්ඡේදයක් තුළ තමන්ට සැමියෙක් හැටියට, ඒ වගේම පියෙක් හැටියට, දරුවෙක් හැටියට මේ සියලු භූමිකාවන් තුළ අදාළ කාර්යයන් වෙන් කොටගෙන ක්‍රියාත්මක වෙන්නට විය හැකි. ඒ වගේම කාන්තාවක් ගත්තන් පස්සේ බිරිඳක් හැටියට, මවක් හැටියට, දියණියක් හැටියට, ඒ වගේම දායිකාවක් හැටියට, පාලිකාවක් හෝ සේවිකාවක් හැටියට විවිධ භූමිකාවන්. ඒ සියල්ල තිබියදී තමන් රතේ පදවාගෙන යනවා නම් ඒ කිසිවෙක් නෙමෙයි ඒ වෙලාවට තමන් රියදුරෙක් පමණයි කියන බව මතක තියාගන්න. තමන් පාගමනින් යනවා නම් ඒ වෙලාවට තමන් පදිකෙක් පමණයි කියන එක තමන් මතක තියාගන්න ඕන. ඒ අතරතුරේ තමන් රටවැසියෙ, ඒ අතරතුරේ තමන් යම්කිසි ආයතනයක සේවකෙ. මේ විදිහට පින්නතුනේ මට අරකත් කරන්න බෑ, මේකත් කරන්න බෑ කියලා අපිට මගහැරලා ජීවත් වෙන්න බෑ. මේ ලෝකයක් සමග ජීවත් වෙනකොට අපිට හුදකලා ජීවිතයක් ඇත්තේ නෑ. අපි සාමූහිකවයි ජීවත් වෙන්නේ. සමාජයක් කියලා කියන්නේ එතනයි. ඒ නිසා අපිට එක් එක් කොටස් සමග බැඳුණු භූමිකාවන් සහ යුතුයකම් වගකීම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක් පුද්ගලයෙක් පැති හයක් එක්ක සම්බන්ධයි. සිගාලෝවාද සූත්‍රයේදී සදිසාව හැටියට බුදුරජාණන් වහන්සේ ඒ ඒ දිසාවට පුද්ගලයන් නම් කරන්නේ එක පුද්ගලයෙකුට මේ දිසා හැටියට වෙන් කරලා තියෙන සෑම කණ්ඩායමක් එක්කලාම ගනුදෙනු කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මම නම් මෙහෙමයි, මම පුරුදු වෙලා තියෙන එක වෙලාවකට එකක් කරන්නයි, මම පුරුදු වෙලා තියෙන්නේ ඕනම දෙයක් හරියට කරන්නයි. එහෙම මේ තමන් පිළිබඳව එහෙම ආකෘති හදාගත්තට වරදක් නැහැ. හැම කෙනෙකුටම තමන්ට අනන්‍ය වූ මමත්වයට අදාළ වූ යම්කිසි අනන්‍යතාවයක් තියෙනවා. මම කියලා කෙනෙක් නැති වුණාට ප්‍රතජන හැම සත්වයකම මම කියලා සම්මුතියක් සංකල්පයක් ගොඩනගාගෙන ඒ මම කියන කෙනා නම් මෙන්න මෙහෙම කෙනෙක්. ඒ මට ඔය බොරුව පෙන්වන්න බෑ. මං ඇත්තට තමයි කැමති. මම වැඩක් කරනවා නම් හරියටයි කරන්නේ. ඒක බාගෙට කරන්න කැමති නෑ. අන්න එහෙම හොඳ හෝ වේවා නරක හෝ වේවා කවර හෝ කාරණාවලින් ඒ මම කියන කෙනාව පෝෂණය කරගෙන තියෙනවා. එතකොට දැන් වැඩේ කරන්නට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. අර මමත්වයට ඒක ප්‍රශ්නයක්. මම නම් මෙහෙමයි කරන්නේ. මට ඔවා පුරුදු නෑ. ඒක මට හරියන්නේ නෑ. ඒ විදිහට අපි මාන්නෙන් අර තමන් ගොඩනගාගත්තු සංකල්ප තුල තමන් හදාගත්තු ආකෘති තුල තමන්ම හිර වෙලා සැහැල්ලුවෙන් වැඩක් කරන්නට පුළුවන්කම තියෙද්දී අර සංකල්ප මතවාද දෘෂ්ටි ආකල්පවල හිර වෙලා තමන් චිත්ත පීඩා විඳිනවා. ඒ තමන් විසින් හදාගත්තා වූ ආකෘති තුල හිර වෙන ආකාරය. ඊළඟට අපි සමහරලාට අනුන්ගේ ආකෘතිවල හිර වෙනවා. අනුන් තමයි අපට කියන්නේ ජීවත් වෙන්න ඕන හැටි. අනුන් තමයි අපේ පෞරුෂ ලක්ෂණ තීරණය කරන්නේ. තාත්තා කෙනෙක් නම් මෙහෙම වෙන්න එපාය. අම්මා කෙනෙක් නම් මෙහෙම නෙවෙන්න ඕන. පිරිමියෙක් වුණාම මෙහෙම ඉන්න ඕන. පිරිමියෙක් වුණාම මත්පැන් ටිකක් බීලා මේ අනිත් අයත් එක්කලා එකට එකතු වෙලා ඒ විදිහට සමාජශීලී වෙන්න ඕන. එතකොට මේ අනිත් අය අපට හදලා දෙන ආකෘතිවල අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ අය කියන විදිහට ගෙවල් හදන්න, ඒ අය අගේ කරන හැටියට වාහන ගන්න, ඒගොල්ලෝ කියන හැටියට අඳින්න පළඳින්න, ඒගොල්ලෝ කියන හැටියට කන්න බොන්න. මේ විදිහට අපි බොහෝ අවස්ථාවල අනුන් හදලා දෙන සම්මුති සංකල්ප ආකෘති තුල හිර වෙලා දුක් විඳිනවා. පින්නතුනේ මේ ලෝකේ බොහෝ දෙනාට කොච්චර හම්බ කළත් ඇතිවීමක් නැත්තේ, ජීවත් වෙන්න ඕන කොහොමද කියලා නිසි කලමනාකරණයක් නැත්තේ ප්‍රධාන හේතුවක් තමයි ලෝකය විසින් හදලා දෙන ආකෘති තුල තමන් හිර වෙලා ජීවත් වෙන්නට උත්සාහ කිරීම. අවසානයේ තමන්වත් දන්නේ නැහැ තමන්ගේ අවශ්‍යතා මොනවද, තමන් කරන්න යන්නේ මොනවද කියලා. ඒ නිසා කාර්ය බහුලත්වය නිසා නෙවෙයි පුද්ගලයෝ මානසික ආතතියටපත් වෙන්නේ. කරන්න යන කාර්ය කුමක්ද, පරමාර්ථය කුමක්ද, අරමුණ කුමක්ද, ඒ අරමුණට පරමාර්ථයට අදාළ සාධක මොනවද, දැනට ඒවෙන් කොච්චර තියනවද, කොච්චර අඩුද, මේ තියෙන දේවල් කළමනාකරණය කරගෙන කොතෙක් සාර්ථක වේ කාර්ය කළ හැකිද කියලා තමන්ට තමන් ගැන, තමන්ගේ අරමුණු පරමාර්ථ ගැන නිනව්වක් නැතිකම නිසා, සිහිනුවණක් නැතිකම නිසා අපි අනුන්ගේ ආකෘති තුල හිර වෙනවා. තමන් හදාගත්තු සම්මත పూర్ව නිගමනවල ආකෘතිවල හිර වෙනවා. අතීත අරමුණු, අතීත උපාදානයන් තුල හිර වෙනවා. අනාගත උපකල්පනයන් තුල හිර වෙනවා. මෙබඳු තත්වයකින් මනස වික්ෂිප්ත කරගෙන සිහියෙන් නුවණින් තොරව ක්‍රියා කරන්නට ගිය තැන ඒ පුද්ගලයා මානසික වශයෙන් හෙම්බත් වෙනවා, අසහනයටපත් වෙනවා. එය තමයි අද සමාජයේ මානසික ආතතිය කියලා බොහෝ දෙනා පිළියම් නැති, විසඳුම් නැති රෝගයක් මට්ටමට, එහෙම නැත්නම් අද වෙනම උපදේශකවරුන් හැටියට වෙනම ක්ෂේත්‍රයක් නිර්මාණය වෙලා පවතින්නේ මේ මිනිසුන්ගේ මේ මානසික පීඩාවන් දුරු කරන්නට. ඇයිද එතරම්ම තමන්ට තමන්ව කලමනාකරණය කරගන්නට ශක්තිය නැති වෙලා ගිහිල්ලා සිහිය ප්‍රඥාව පුහුණු කරන්නේ නැතිකම නිසා? සබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ලෝකේ ඥානවන්තයෝ දෙදෙනෙක් සිටිනවා, නොපැමිණි දේවල් කරට ගන්නේ නැතිව. නොපැමිණි දේ කියලා කිව්වේ ඔය කියපු කාරණා. අනාගතයේ සිදු නොවුණු දේවල්, අතීතයේ ඉක්ම ගිය දේවල් සහ කාරණයට අදාළ නොවන සම්මුති ආකෘති ආකල්ප දෘෂ්ටි, ඒවාහි හිර වෙන්නේ නැතිව නිදහස්ව එළඹි කාර්ය ගැන සිහිනුවන යොදවලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් ඒ තැනැත්තාට සිහියෙන් නුවණින් සැහැල්ලුවෙන් සතුටින් ජීවිතේ පවත්වන්නට ඒ උපකාරයක් වෙනවා. එයම තමයි පින්නතුනේ විදර්ශනාව හැටියට අපට පුහුණු කරන්නට වෙන්නේ. විදර්ශනාව හැටියට පුහුණු කරනකොට වඩාත් ගැඹුරින් හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් ඔය කියපු කාරණාම දකින්නට අපේ අවධානය යොමු කරනවා. ඉතින් ඒ සඳහාත් අපට සිහිය නුවණ තියෙන්නට ඕන. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කායන වයම් භික්කවේ මග්ගෝ, මේ එකම මගයි මේ පටලැවිල්ලෙන් ලෙහෙන්නට, නිදහස් වෙන්නට අපි සතුව තියෙන්නේ. එනිසා බුදුදහමෙහි මානසික ආතතිය දුරු කරගෙන කාර්ය බහුල ජීවිතයක මානසික ආතතිය දුරු කරගෙන සැහැල්ලුවෙන් කටයුතු කිරීම සඳහා, ඒ වගේම කාර්ය බහුලත්වය තුළ ආගමික කටයුතු සඳහා අපට කාලය වෙන් කරගන්නට පුළුවන් නම් ඒක වඩා හොඳයි. එසේ නොහැකිනම් ඒ තුලත් පිරිහෙන්නේ නැතිව ගුණධම් වඩන්නට මේ විදර්ශනා ක්‍රමය සතිපට්ඨානයේ මුල් කොටගෙන තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එනිසා මේ කාරණා සිහියේ පවත්වාගෙන කොතෙක් කාර්ය බහුල වුණත් මානසික ආතතිය දුරු කරගෙන සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ පවත්වා ගන්නට සති සම්පජඤ්ඤයෙන් හෙවත් යෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකී ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ලාල් එදිරිසිංහ මහත්මයා. එම මහත්මිය සහ දරුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිස දෙසැම්බර් මාස 19 වෙනි දිනට ජන්මදිනයේ දින ලාල් එදිරිසිංහ මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කිරීම, එම මහත්මිය දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සැම දෙනාටම විශේෂයෙන්ම මහත්මයාගේත් මහත්මියගේත් ආදරණීය මව්වරු දෙදෙනා, සහෝදර සහෝදරියන් සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ලෝපුරා පැතිරී යන මේ කොරෝනා වසංගතය සමනය වෙලා සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව, ඒ වගේම ලාල් මහත්මයාගේත් නෝනා මහත්මියගේත් ආදරණීය පියවරු දෙදෙනා අබේවර්ධන එදිරිසිංහ මහත්මයා සහ පියදාස එදිරිසිංහ මහත්මයා ඇතුළු ඒ මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම, දේශකයන්න් වහන්සේ ඇතුළු සැමට ආශිර්වාද කිරීමේ අරමුණත් පෙරදරි කරගෙන අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන ලාල් එදිරිසිංහ මහත්මයා ඇතුළු හැම දිනාගේම දායකත්වෙන් සියලු දෙනාට දහම් වසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කමක්. ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. ජන්මදිනයේ සමරන ලාල් එදිරිසිංහ මහත්මයාටත් නෝනා මහත්මිය දරු දෙදෙනා ආදරණීය මව්වරු ඇතුළු ඒ පවුල්වල සැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මිය පරලොව ගිය ආදරණීය පියවරුන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දෙනාට මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද, බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද, පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද, ජන්මදිනයේ සමරන ලාල් එදිරිසිංහ මහත්මයාටත් නෝනා මහත්මිය දරු දෙදෙනා මව්වරුන් ඇතුළු සැමට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත් වර්ධනය වේවා. හැම දිනාගෙම යහපත් චිත්ත සංකල්පනාවන් සමෘද්ධිමත් කරගෙන සුවසේ ගුණනුවන වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.